තේරවාද බුදුදහමේ ඉගැන්වෙනවා. මේ වගේ බොහොම ගැඹුරු ඉගැන්වීම් පසෙකට දානවා. ඒව තමන්ට කරන්න තර්ජනයක් වගේ සලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රමයේදී බුදුරජාණන් වහන්සේ අපිට ක්‍රමවේදයක් සලස්සලා දෙනවා. අපිට මේ මුළු ලෝකෙම අල්ලගෙන මේ අනිත්‍ය සංඥාව, එහෙම නැත්නම් මේ අනිත්‍යතාවය තේරුම් ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහොම විද්‍යාත්මක ක්‍රමයක් අපිට පෙන්වලා දෙනවා. මුළු ලෝකෙම එකට අරගෙන මේකේ තියෙන අනිත්‍යය බලනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ එක බොහොම කුඩා ප්‍රදේශයක්, කුඩා දෙයක් විතරක් මුලින් බලන්න. ඒතකොට ඒක තමයි අපි මේ ආනාපාන සතිය වශයෙන් වේවා, එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් වේවා, අපි මේ භාවනා අරමුණක් වශයෙන් පටන් ගන්නෙ මේ තනි පොඩි දෙයක්. නමුත් මේ තනි පොඩි දේ අපි දැන් මෙතනදී උදාහරණ වශයෙන් තබා ගන්නෙ කායાનුපස්සනාවෙන් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන අපි මේ රූපස්කන්ධය. ඒතකොට මුළු රූපස්කන්ධයව තේරුම් ගන්න මුළු ලෝකයේම, මුළු භෞතික ලෝකයේම අපිට එකපාරට අල්ලන්න ගියොත් අපිට කරගන්න බෑ. මොඩේ මොකද ඒ තරම් පුදුල බවක් අපේ මේ සතියේ නැහැ. ඒ වෙනුවට අපි බොහොම ඉතා අපිට තේරුම් ගන්න පුළුවන් ඒකේම ඒ භෞතික ලෝකයේම තියෙන එක්තරා රූප කොටසක් තමයි මේ පිම්බීම හැකිලිම වෙන්නේ, එහෙම නැත්නම් ආනාපාන සතිය වෙන්නේ. අපි ඒ කොටස අල්ලගෙන ඒ කොටස දිහා අපි හොඳට පරීක්ෂාකාරීව බලනවා. දැන් එතකොට මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමවේදය බොහොම එක්තරා අන්දමකින්, කියන්නේ අපිට අත්හදා බලන්න පුළුවන් විදිහට උන්වහන්සේ පෙන්වලා දෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ඔන්න අපි මේ රූපස්කන්ධේ බොහොම පුංචි දෙයක් තෝරගන්නවා, පුංචි කොටසක් තෝරගන්නවා. ඊළඟට අපි ඇහින් ගන්න අරමුණු හැකියාවක් අඩු කරනවා. අපි ඒ නිසා මේ භාවනා කරද්දී අපි ඇස් දෙක පියාගෙන භාවනා කරනවා. එතකොට අපිට මේ ඇහින් ගන්න රූප ටික පුළුවන් තරම් අපි අඩු කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම වගේ අපි නවත්තලා තියෙනවා. ඊළඟට අපි පුළුවන් තරම් නිශ්ශබ්ද පරිසරයක් ඒ සඳහා තෝරගන්නවා. එතකොට අපිට මේ කණෙන් එන අරමුණු හැකියාව අඩු කරලා තියෙනවා. ඊළඟට අපි නහයෙන් ගන්න ගඳ සුවඳ ඒකත් නවත්තලා තියෙනවා. අපි සාමාන්‍ය උපේක්ෂා සහගත පරිසරයක ඉන්නවා. එතකොට නහයට ගඳක් සුවඳක් සම්බන්ධ ලොකු වැටහීමක් අවබෝධයක් නැහැ. ඊළඟට අපි මොකුත් ආහාරයක් ගන්නෙත් නැහැ, මොනවාක්වත් රස විඳින්නෙත් නැහැ. ඒ නිසා අපි මේ දිවෙන් එන අරමුණු ටිකක් පුළුවන් තරම් නවත්තලා තියෙනවා. එතකොට අපි මේ ප්‍රධාන දොරටු හතරක් වහලා දැන් මේ ආනාපාන සතිය, එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම කියන මේ අපේ කය හරහා දැනෙන ස්පර්ශය හරහා දැනෙන අරමුණට විතරක් ඔන්න දැන් අපි හිත යොමු කරනවා. එතකොට දැන් මෙතන මේ බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙන ක්‍රමවේදය. එතකොට අපිට මේ තේරුම් ගන්න පුළුවන් මුළු ලෝකයේ තේරුම් ගැනීම සඳහා ඒ යම්සේ එක්තරා අංශුවක් විතරයි දැන් තෝරගන්නේ. නමුත් ඒ අංශුව අපිට බොහොම විග්‍රහ කරලා තේරුම් ගන්න පුළුවන් නම් අපිට ඒ හරහා මුළු ලෝකෙම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා දැන් මේ විදිහට ඇස් පියාගෙන වැඩි සද්ද වලට නැති බොහොම නිෂ්කලංක පරිසරයක ඉඳගෙන මේ නාසයෙන් මුකුත් ගඳක් සුවඳක් ගන්නෙත් නැතුව, දිවෙන් මුකුත් රසයක් වින්දනය කරන්නෙත් නැතුව දැන් මේ ස්වභාවයෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලියට හිත දාන්න කියලා කියනවා. දැන් හිතෙන් සිද්ධ වෙන ක්‍රියාවලියත් පුළුවන් තරම් අඩු කරන්න, හිතෙන් සිද්ධ වෙන චේතනා පූර්වක ක්‍රියාවලියත් පුළුවන් තරම් අඩු කිරීම සඳහා අපි මුකුත් ඉතල කරන්න යන්නේ නැහැ. ඒතකොට අපි මුකුත් ඉතල කරන්න යන්නේ නැතුව ඉපේ සිද්ධ වෙන මේ උදරයේ පිම්බීම හැකිලිම, එහෙම නැත්නම් ඉපේ සිද්ධ වෙන මේ ආනාපාන සතියට හිත දාන්න ඉන්නවා. එතකොට අපි මේ හිතේ සහභාගීත්වය අපි පුළුවන් තරම් නතර කරලා තියෙන්නේ. එතකොට මේ අපි දැන් අපි පරීක්ෂාවේ යොදවන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අපේ සහභාගීත්වයෙන් තොරව ඉබේ ස්වාභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලිය. අපේ කිසිම අනුදැනුමක් මේකට නැහැ. අපි දැන් උදාහරණයක් විදිහට කියනොත් අපි නිදාගත්තත් අපේ මේ හුස්ම ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේකට හුස්ම ගන්න කියලා අපි අමුතුවෙන් ආයාසයක්, අමුතුවෙන් චේතනාවක් පහළ කරන්න අවශ්‍ය නැහැ. අපේ කය නිරායාසයෙන් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ නිරායාසයෙන් සිද්ධ වෙන මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියට තමයි අපි හිත යොදන්නේ. ඒ ගැන තමයි අපි අවධානය යොමුන්නේ. දැන් මෙහෙම ඉඳලා අපිට දැනෙන විස්තර කරන්න කියලා කිව්වොත් එකපාරටම අපිට ඒක විස්තර කරන්න බැරුව යනවා. මොකද අපි මේ තාක් ජීවිතේ කරලා තියෙන්නේ අපේ සහභාගීත්වයෙන් කරන දේවල්. ඒ කියන්නේ අපි යමක් කරනවා නම් අපි ඒ සඳහා බොහොම ඍජුව සහභාගී වෙනවා. අපි චේතනාපූර්වකව ඒ සඳහා යෙදෙනවා. නමුත් දැන් අපි මේ චේතනාව සම්පූර්ණයෙන් නතර කරලා මේ ස්වාභාවික ක්‍රියාවලියට නිරායාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියට හිත යොදාගෙන ඉන්නවා. ඉතින් මේ එතකොට දැනෙන දේ විස්තර කරන්න කියලා කිව්ව කෙනෙක් කිව්වහම අපිට ඒක හරියටම අභියෝගයක් තර්ජනයක් වගේ තමයි තේරෙන්නේ. මොකද අපි මෙතෙක් අපේ සහභාගීත්වයෙන්ම තමයි හැමදේම කරලා තියෙන්නේ. නමුත් දැන් කරන්න හදන්නේ අපි පුළුවන් තරම් ක්‍රියාවලියෙන් අයින් වෙලා අපේ සහභාගීත්වය අවම කරලා නිරායාසයෙන් සිද්ධ වෙන දෙයක් නිරීක්ෂණය කිරීම හරහා දැනෙන තොරතුරු තමයි අපි දැන් ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් මේ සඳහා පෙළඹෙන නවක යෝගියෙක්ට මේ අවස්ථාවේදී සෑහෙන්න ගැටලු මතුවෙනවා. එයාට මේ தත්ත්වය සම්බන්ධයෙන් විවිධාකාර සැක මතුවෙනවා. ඊළඟට බොහොම අවිනිශ්චිත ස්වභාවයක් ඉදේ ඇති වෙනවා. අවිශ්වාසවන්ත බවක් ඇති වෙනවා. මේ කරන ක්‍රියාව හරිද කියලා සැක ඇති වෙනවා. වැඩේ නවත්තර දාලා යන්න හිතෙනවා. මේ විදිහට විවිධාකාර ප්‍රශ්න රාශියකට අපිට මුලදී මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් අපේ භාෂා ව්‍යවහාරයන් සකස් වෙලා තියෙන්නේ අපි හිතලා කරන කාර්යයන් සඳහායි. නමුත් දැන් අපි උත්සාහවත් වෙන්නේ අපි හිතලා කරන කාර්යයන් වෙනුවට ඉබේ සිද්ධ වෙන කාර්ය අපේ මේ තියෙන භාෂාව පාවිච්චි කරලා භාවිතා කරලා මේ විස්තර කරන්න. ඒ නිසා අපිට මෙතෙන්දි භාෂාව සම්බන්ධෙනුත් යම් යම් ගැටළු සාධක පැනගන්න. කෙසේ නමුත් අපිට පුළුවන් වෙනවා අපි මේ කියන කාර්ය ශ්‍රද්ධාව මත කරගෙන මේ කාර්යය නිරත වීම හරහා අපිට යම් අවස්ථාවක පුළුවන් වෙනවා මේ අපි අත්දකින දේ විස්තර කරන්න. ඒ වගේම දැන් කෙනෙක් මේ විදිහට දැන් අපි හිතමු දැන් විශ්වාසය ඇති කරගෙන ඇදහිල්ල ඇති කරගෙන මේ කටයුත්ත පටන් ගත්තා නම් එයාට එතකොට ස්වාමීන් වහන්සේ මතක් කළා එක්තරා අන්තමකින් දත්ත දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ එක්තරා අන්තමකින් කරුණු දෙකක් එයාට තේරුම් යනවා. එකක් තමයි තමන් මැරිලා නැහැ. තමන් මේ ජීවමානව ඉන්නවා. ඒ වගේමයි මේ තමන්ගේ විරායාසයෙන් සිදුවන චේතනා විරහිතව සිදුවන කයේ යම් යම් කාරණා තියෙනවා. ඒ කයේ යම් යම් කාර්යයන් සිද්ධ වෙනවා. අන්න ඒ කාර්යයන් සිද්ධ වෙනවා. දැන් තමන්ගේ දායකත්වයක් නැහැ. නමුත් තමන් මැරිලත් නැහැ. මැරෙන්නේ නැතුණාට කයේ බොහොම යම් යම් තමන්ගේ සහභාගීත්වයෙන් තොර විවිධ ක්‍රියාවන් සිද්ධ වෙනවා. ඉතින් මේ සිද්ධ වෙන ක්‍රියාවන් තමයි එයාට නුවරට හසු වෙන්නේ. ඊළඟට ඒ හසු වෙච්ච ක්‍රියාවේ තියෙන විවිධාකාර පැතිකඩ විස්තර කරලා දෙන්න කියලා අන්න ගුරුවරු ඊළඟට ඒ යෝගියාගෙන් ඉල්ලලා තිබුණා. දැන් කොහොමද වාඩි වුණා? දැන් මොනවද දැනුනේ? අන්න ඒ දැනුණ දේවල් සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන්න කියලා අන්න ගුරුවරු ඉල්ලලා තිබුණා. එතෙන්දී මුලදී එතකොට යෝගියාට පුළුවන් වෙනවා මගේ ඔන්න මේ ඇතුල් වෙන හුස්ම. එහෙම නැත්නම් ආශ්වාසය මට ප්‍රශ්වාසයෙන් මේක කරගන්න පුළුවන් කියලා අන්න එයාට මුලින් වැටහීමක් ඇති වෙනවා. නමුත් මේක දිගට දැන් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරගන්න පුළුවන් වෙච්ච යෝගියාටම ඊළඟට පුළුවන් වෙනවා මේ ආශ්වාස දෙකක් අතර තියෙන වෙනසක්. එහෙම නැත්නම් ප්‍රශ්වාස දෙකක් අතර තියෙන වෙනසක් පව හඳුනගන්න. වෙනත් වචන වලින් කියනවා නම් පළවෙනි ආශ්වාසය වගේ නෙමෙයි දෙවෙනි ආශ්වාසය. දෙවෙනි ආශ්වාසයට වඩා යම් සුළු වෙනස්කමක් ඔන්න තුන්වෙනි ආශ්වාසය තියෙනවා. එහෙම නැත්නම් අපි ප්‍රශ්වාසය ගැන හිතුවොත් ඔන්න ප්‍රශ්වාසය දැන් කලින් වෙච්ච ප්‍රශ්වාසය වලට දැන් වෙච්ච ප්‍රශ්වාසය යම් යම් සුළු වෙනස්කම් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ආශ්වාස ආශ්වාසයේ ප්‍රශ්වාසයේ තියෙන වෙනස්කම් දක්නා සුළුව බලනකොට අන්න යාට මේ ආශ්වාස දෙකක් අතර එහෙම නැත්නම් ප්‍රශ්වාස දෙකක් අතර තියෙන සුළු සුළු වෙනස්කම් පවා තේරෙන්න පටන් ගන්නවා. එතකොට හැකිතා එතකොට ගුරුවරු උනන්දු කරනවා අන්න ඒ අවස්ථාවේදී පුළුවන් තරම් මේ තුරුතුරු දක්නා සුළුව හසු කරගන්න සුළුව මේ සම්බන්ධයෙන් සතිපත් වෙන්න කියලා. එතකොට බුදුජනන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති මේ වශයෙන් විස්තර කරනවා. ඊළඟට රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියලා අන්න බුදුජනන් වහන්සේ එතකොට මේ කායනුපස්සනාවේදී විස්තර කරලා තියෙනවා. එතකොට අපිට මුලින් දිග් වශයෙන් දිගට වැටහිච්ච ආනාපානයම පසු අවස්ථාවකද අපිට හෙටියට හැටෙන්න පටන් ගන්නවා. නමුත් අපි නිත්‍ය සංඥාවකට හසු වෙලා හිටියොත් මේ දේ අපි ප්‍රතික්ෂේප කරනවා. අපේ හිතට තර්ජනයක් වගේ වැටහෙනවා මොකද අපි නිත්‍ය සංඥාවකට හසු වෙලා හිටියොත්. නමුත් කෙනෙක් අනිත්‍ය සංඥාවෙන් බලන්න පුරුදු නම් අනිත්‍ය සංඥාවෙන් බලන්න ලෑස්ති නම් දෙයක් වෙනස් වෙනවා මේ ආනාපානය වෙනස් වෙන දෙයක් කියන ආකල්පයෙන් ඒවා බලන්න ලෑස්ති වෙලා යනවා නම් එයාට මේක තර්ජනයක් වෙන්නේ නැහැ ගැටලුවක් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්සේ තව ගැඹුරු කාරණා විස්තර කිරීම සඳහා පොඩි සරල උපමාවක් ඉදිරිපත් කළා. ඒ තමයි දැන් අපි සාමාන්‍යයෙන් කෑම ගන්නකොට බොහොම බඩගින්න ඉඳලා ආහාර ගන්නකොට අපි හිතමු දැන් අපි දවල් තිස්සේ යම්සි කාර්යයන් නිසා බොහොම වේසටපත් වෙලා දැන් හොඳටම බඩගින්න. දැන් අපි ගිහිල්ලා ආහාර වේල ගන්නකොට මේ පළවෙනි බත් පිඳ බොහොම රසවත් ප්‍රණීතව අපිට බොහොම අපිට අත්‍යවශ්‍යම දෙයක් වශයෙන් වැටහෙන්න ගන්නවා. දැන් ඔන්න දෙවෙනි බත් පිඳත් අපි ගන්නවා අනුභව කරනවා. දෙවෙනි බත් පිඳත් අපි අනුභව කරනවා. දැන් කොහොම අපිටම බත් පිඳවල අපිටම සාමාන්‍යයෙන් අපිටම 15ක් 20ක් අනුභව කරාට පස්සේ දැන් ටිකක් ඇති වගේ ගතියක් ඇති හිතෙනවා. දැන් අපි හිතමු ඔන්න ඊළඟ වතුර ටිකක් බොන්න ඕනේ කියලා හිතෙනවා. දැන් අපි හිතමු කෙනෙක් කොහොම හරි බත් පිඳවල 20ක් අනුභව කරා කියලා දැන් නම් ඉතින් ඇති කියලා හිතෙනවා. මොකද දැන් අර කලින් බත් පිඳේ මුල්ම බත් පිඳේ තිබිච්ච ඒ ඕජාව එහෙම නැත්නම් ඒකේ තිබිච්ච රසවත් භාවය දැන් මේ 20 වෙනි 30 වෙනි බත් පිඳට ගියාට පස්සේ නිකන් බැකිලා ගිහිල්ලා තියෙනවා. නමුත් එකම රසයක් ඒකේ තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ රසය දැන් ඇති වෙන්නේ නැහැ. මොකද අපි දැන් ඒකෙන් තෘප්තිමත් වෙලා තියෙනවා. අපි දැන් බඩ දිරලා තියෙනවා. අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා තියෙනවා. අන්න ඒ වගේ අපි මේ ආනාපාන සතියේදී මුලදී අපි බොහොම කලු ආස්වාද ප්‍රසවාසයක් තමයි අත්දකින්නේ. එතකොට අපිට ඒක බොහොම සරලව එහෙම නැත්නම් බොහොම හොඳින් ඒක වැටහෙන්න පුළුවන්. නමුත් ඒක ඒ මට්ටමින්ම හැමදාම තියෙනව නෙමෙයි. ඒක ඊළඟට ගෙවිලා ගිහිල්ලා එහෙම නැත්නම් සියුම් මට්ටමකටපත් වෙනවා. අර මුලින් තිබිච්ච රළු බව ගොරෝසු බව දැන් ඔන්න සියුම් මට්ටමේදී නැහැ. ඊළඟට සියුම් මට්ටමටපත් වෙනවා ඊළඟට ඉතාම සියුම් තත්ත්වයකටපත් වෙනවා. දැන් අපි මේ මෙතෙන්දි හිත හප්පගන්නේ නැතුව නිත්‍ය සංඥාවට හසු වෙන්නේ නැතුව අනිත්‍ය සංඥාවෙන් ගිහිල්ලා මේක වෙනස් වෙන දෙයක් කියන ආකල්පයෙන් ගිහිල්ලා අපි සූදානමින් ගියොත් අන්න අපි ඊටත් එහාට අපිට ය아가න්න පුළුවන් වෙනවා. ඉතින් අර ඉතාම සියුම් මට්ටමකටපත් වෙච්ච ආනාපානය ඊළඟට නොපෙනී යන මට්ටමක් පවා ඇති වෙන්න පුළුවන්. ඒකෙන්දී අපිට කොහෙද ආනාපානය ගියේ කියලා හොයාගන්න නැහැ. මොකද්ද දැන් මේ හිත ඇසුරු කරන අරමුණ කියලා අපිට හොයාගන්න නැහැ. අන්න එතෙන්දී අපි වික්ෂිප්ත වෙන්නේ නැතුව අසහනකාරී තත්ත්වයකටපත් වෙන්නේ නැතුව අපිට එතෙන්දී මේ අරමුණක් නැතිවත් හිතට සතිය පවත්වන්න පුළුවන් කියන විශ්වාසය ඇතිව ගියොත් අන්න අපිට සෑහෙන ගැඹුරකට මේ භාවනාව යාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මතක් කළා අපි මොන කාර්යය වුණත් නැවත නැවත කිරීම හරහා ඒකේ අර මුලින් තිබිච්ච රසවත් භාවය සිද්ගන්නාසුළු බව ගතිය ක්‍රම ක්‍රමයෙන් නැකීගෙන යනවා. එතකොට මේ ආනාපාන සතියටත් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි මනසින් සෝදානම් වෙලා යනවනම් මේක තමයි ඕනම භෞතික දෙයක ස්වභාවය. මේක මේ වගේ අනිත්‍ය ස්වභාවයක් මේ සෑම දෙයක් තුළම තියෙනවා කියලා අපි කල්ැතුව සෝදානමින් යනවනම් අන්න අපිට අර ආනාපාන සතිය හරහා අපේ මේ අනිත්‍ය සංඥාව ඔප්පු වීමක් සිද්ධ වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මතක් කළා මේ නිත්‍ය සංඥාව තුර හිර වෙලා ඉන්න අධ්‍යාපන ක්‍රමයේ වශයෙන් වේවා දේශපාලන වශයෙන් වේවා ආර්ථික ක්‍රම වශයෙන් වේවා මේ හැම දෙයක් කරාම අපි නිත්‍ය සංඥාවකට ගාල් කරලා ඉන්නේ නිත්‍ය සංඥාවෙම පෝෂණය වෙලා ඉන්නේ. ඉතින් ඒබඳු කෙනෙක් මේ වගේ අනිත්‍ය සංඥාවක් පැත්තකට හුරු වෙනවා කියන එක කොහොම අමාරු කාර්යයක්. ඉතින් ඒ සඳහා ස්වාමීන් වහන්සේ මතක් කළා විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුරක් ඒ වගේම ඒ සඳහාම යොමු වෙච්ච විපස්සනාවට බර ධර්ම දේශනාවට සවන් දීම අත්‍යන්තයෙන්ම සිද්ධ විය යුතුයි. අත්‍යවශ්‍යයෙන්ම සිද්ධ විය යුතුයි. එහෙම නැත්නම් මේ සංඥාවේ සිද්ධ වෙන වෙනස් වීම අපිට අපි වශයෙන්ම කරගන්න හැකියාවක් නැහැ. එතන අපිට බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඒ ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපේ හිත විගතරයෙන්ම නිත්‍ය සංඥාවට හිර වෙලා තියෙන්නේ. අපි මේ අනිත්‍යත්වය පෙන්නලා දුන්නත් අපි ඒක බාර ගන්න කැමති නෑ. අපි ඒකත් එක්ක ගැටෙන්න ගන්නවා. අපි අපි අනිත්‍ය පිළිපෙණි තිබුණත් අපි ඒක පිළිගන්න කැමැත්තක් නෑ. ඒක අපේ අර නිත්‍ය සංඥාවට කුරුමුණ නිසා අපේ හිතේ ඇතිවෙච්ච එක්තරා දරදඬු ස්වභාවයක්. නමුත් අපි නිරන්තරයෙන්ම බුදුදාන අහනවා නම් මේ විපස්සනාවට බර ධර්මදේශනාවට සම්බන්ධවෙනවා නම් කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබනවා නම් අන්න අපේ තියෙන ඒ දරදඬු ගති ඉවත් කරලා අපිට මේ අනිත්‍ය ස්වභාවය සම්බන්ධයෙන් අපේ හිතේ දවන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මතක් කළා දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතිපට්ඨානයේ සතර සතිපට්ඨානයේ කෙනෙක් වඩනවා නම් අවුරුදු 7ක් ඇතුළතදී එයා මාර්ගඵල ප්‍රතිපදාවට ගමනවා. අවුරුදු 7ක් යන්න අවශ්‍ය නැහැ. අඩුමත සමහර වෙලාවට අවුරුදු 6කින් සිද්ධ වෙන්නත් පුළුවන්. අවුරුදු 6ක් ඕනේ සමහර වෙලාවට අවුරුදු 5කින් සිද්ධ වෙන්න පුළුවන්. අවුරුදු 4කින් සිද්ධ වෙන්න පුළුවන්. 3කින් 2කින් 1කින් සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මාස 6කින් සිද්ධ වෙන්න පුළුවන්. මාසකින් සිද්ධ වෙන්න පුළුවන්. සමහරවිට සතියකින් එහෙම දවස් 7කින් සිද්ධ වෙන්නත් පුළුවන් කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. නමුත් කෙනෙක් තුළ නිත්‍ය සංඥාව මුල් බැසගෙන තියෙනවා නම් මේ අවුරුදු 7කට වඩා යා භාවනාවක් වැළුවා නිත්‍ය සංඥාව මුල් බැස ගැනීම නිසා අර තියෙන හැකියාව නැති වෙලා යනවා, අනිත් වෙලා යනවා. ඒ වගේම මේ කරන කාර්ය අපි වෙනුවෙන් වෙන කාටවත් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ කාර්යයට බැහැලා මේ කාර්යයට එළඹිලා කරන එක අපි විසින්ම කරගත යුතු වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මතක් කළා මුලදී මේ කාර්යය ඉතාම සෙමින් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේ සඳහා ඉතා විශාල ඉවසීමක් අවශ්‍ය වෙනවා. මොකද මුලදී මේ සිද්ධ වෙන කාර්ය මේ සිද්ධ වෙන වෙනස්කම තාව සෙලින් සිද්ධ වෙන්නේ අපිට උඹලා තරම් වේගකින් අපිට ප්‍රතිඵල දකින්න හැකියාවක් නැහැ. කොයිතරම් අපි උත්සාහවත් වුණත් මුලදී කිසිම ප්‍රතිඵලයක් දකින්න ආස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාර්යය ඉතාම සෙලින් සිද්ධ වෙන බව තේරුම් අරගෙන බොහොම ඉවසිල්ලෙන් අඛණ්ඩ වීර්යයක් පවත්වාගෙන අපි මේ කටයුත්තට අත ගහන්න සිද්ධ වෙනවා. මේ කාර්යය නියැලෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසාම ස්වාමීන් වහන්සේ මතක් කළා මේ කාර්යය සඳහා කෙනෙක් උත්සාහවත් විය යුත්තේ තමන්ගේ ඒ පුළුවන් නම් භද්‍ර යවණේදී කියලා ස්වාමීන් වහන්සේ මතක් කළා. නමුත් බොහෝ සෙයින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද භද්‍ර යවණේදී අපි විවිධාකාර වෙනත් බාහිර අරමුණු ඔස්සේ අපේ හිත දුවනවා. ඒ නිසා ඒ කාලෙත් බොහෝ විට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ සඳහා සෑහෙන කාලයක් ගත වෙන නිසා ස්වාමීන් වහන්සේ මතක් කළා. එතකොට අපි මේ කාර්යය හැකිතා ඉක්මනින් ජීවිතයේ හැකි ඉක්මනින් මේ කාර්යය පටන් ගත යුතුයි කියලා. ඊළඟට මේ අපි මේ කරන කාර්යයේ විචිත්‍රත්වය වෙන්නේ අපි මේකෙන් සාර්ථකත්වයක් ලැබුවට පස්සේ අපි නිත්‍ය වශයෙන් අපි ලෝකේ දකින්නේ නැහැ. අපි ලෝකේ සිද්ධ වෙන දේවල් අනිත්‍ය වශයෙන් දැක ගන්න, ඒවා ඇතුළේ අස්තිර ස්වභාවය තේරුම් ගන්න, මේවා ඇතුළේ වෙනස් වෙන ස්වභාවය තේරුම් ගන්න අපිට යම්සි මක්තමක පරිණත බවක් අපේ ජීවිතවලට ඇති වෙනවා. දැන් මේ පරිණත පුද්ගලයාට සමාජයෙන් ඉවත් වෙන අවශ්‍යතාවයක් නැහැ. එයා අර අනිත් අය වගේම එයාටත් නිර්මාණශීලී දේවල් වල යෙදෙන්න පුළුවන්. එයාටත් ආර්ථික න්‍යායන් තුල ජීවත් වෙන්න පුළුවන්. එයාටත් සමාජාට දේශපාලනය වේවා, වෙනත් සමාජ විද්‍යාත්මක දේවල් වේවා මේ කටයුතු වල නිරත වෙන්න පුළුවන්. නමුත් වෙනස වෙන්නේ මේ කටයුතු වල නිරත වෙද්දී සිදුවෙන හැහැප්පීම් වලට අටලෝ දහමට ඒ පුච්චලයා තුල කිසිම කම්පනයක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙබඳු මට්ටමකින් මෙබඳු අවබෝධයකින් තොරව ඒ කටයුතු වල නිරත වෙන සියලු දෙනා තුළම ඒ දේවල් වල සිද්ධ වෙන විවිධාකාර හැලහැප්පීම්, විවිධාකාර දුෂ්පහත්වීම් හරහා සිතේ ලොකු චිත්ත පීඩාවක් ඇති වෙනවා. නමුත් භාවනාවක් තුළින් විපස්සනාවක් වඩා ගත්ත පුද්ගලයෙ මේ අනිත්‍ය සංඥාව පුරුදු කළ පුද්ගලයෙ නිකන් ඉන්නේ නැතුව ඒ කටයුතු වල නිරත වුණත් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ඒ කටයුතු වලදී මුහුණ පාන සිද්ධ වෙන විවිධාකාර ගැටලු හමුවේ අකම්පිතව ඉන්න පුළුවන් මනසක් ඒ පුද්ගලයා තුළ ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒ කටයුතු වල බොහොම සාර්ථකව නිරත වෙන්නේ හැකියාවක් ඒ පුද්ගලයා සතුව තියෙනවා. එවැගේමයි ස්වාමීන් වහන්සේ මතක් කළා මේක තනි තනියෙන් කරන්න. මේ සඳහා අපිට සියලු දෙනාම මුළු රටම අරගෙන මේ කටයුත්ත කරන්නත් බෑ. මේක බොහොම සුළුතරයකට යන කටයුත්තක්. මොකද විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මතක් කළා වර්තමානයේ තියෙන අපි අර බුද්ධඝම කියලා අල්ලගෙන තියෙන කොටස විශේෂයෙන්ම නිත්‍ය සංඥාව පෝෂණය කරන ගතියක් පේන්න තියෙනවා. විශේෂයෙන් අපි මෙන්න මේ විදිහට ඉන්න ඕනේ, මෙන්න මේ පින්කම් කරන්න ඕනේ, මෙන්න මේ විදිහටම යන්න ඕනේ. මේ ආදී වශයෙන් අපේ හිතේ එක්තරා අන්දමක නිත්‍ය සංඥාව පෝෂණය කරන ස්වභාවයක් වර්තමාන ආගමික රැල්ල තුළ තියෙනවා. ඒ නිසා අපිට මේක බහුතරයක් වශයෙන් ලොකු පිරිසක් වශයෙන් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි අපිම තනි තනිව තමයි මේ උත්සාහය යෙදිය යුත්තේ. එතකොට අපිව එක අතකින් අපිව බොහොම සුළුතරයකට තමයි හසු වෙන්නේ. ලොකු විශාල පිරිසකට නෙමෙයි, ඉතා සුළු පිරිසකට සුළුතරයකට තමයි අපිව හසු වෙන්නේ. ඉතින් මේ අන්දමින් ස්වාමීන් වහන්සේ ආයානුපස්සනාව පදනම් කරගෙන, එහෙම නැත්නම් රූපස්කන්ධය පදනම් කරගෙන, ඒකේ අනිත්‍ය ස්වභාවය දැක ගන්න අසුළුව, අනිත්‍ය සංඥාව හිතට හුරු කර ගන්න අසුළුව භාවනා කරන වාසි කරන ලෙසට අද යෝගාවචරයේ උනන්දු කරා. ඒ වගේම අනිකුත් මේ වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධයන් සම්බන්ධයෙන් මේ විදිහටම අපිට අනිත්‍ය සංඥාව හුරු කර යුතු වෙනවා. ඒකට ඒව සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරියේදී ධර්මදේශනා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ හැම උපාදාන ස්කන්ධයක් සම්බන්ධයෙන් 11 ආකාරයකින් මේ සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කළා තියෙනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ පස්සල්ලතෝ යාදී වශයෙන් 11 ආකාරයකින් මේ සූත්‍රයේ විස්තර කරලා දීලා තියෙනවා. නමුත් අද ධර්මදේශනාව සඳහා ස්වාමීන් වහන්සේ මේ රූපස්කන්ධය කියන ඒ එකම උපාදාන ස්කන්ධය මාතෘකාව වශයෙන් තබා ගත්තා. ඒ වගේම අර 11 ආකාරයෙන් අනිච්ච සංඥාව අනිච්චතෝ කියන පදය මාතෘකාව වශයෙන් තබා ගත්තා. ඉතින් මේ දේ හඳුනන කරගෙන තමයි අද ධර්මදේශනාව දිගහැරෙන්නේ. මේ ධර්මදේශනාවේ සිංහල පරිවර්තනයක් තමයි දැන් මම හිතවමනේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මම හිතනවා මේ පින්වතුන්ට යම් පමණක වැටහීමක් ඇති වෙන්න ඇති කියලා. ඉතින් මේ සූත්‍ර අර සාමාන්‍යයෙන් අපි කතා කරන ජාතක දේශනාවක් වගේ ඒවා, එහෙම නැත්නම් සාමාන්‍ය ධර්ම කතාවක් වගේ මේකේ මේ විපස්සනාවට අදාළ ධර්මදේශනාව ඒ තරම්ම ඇතන් කෙනෙකුට ලොකු විචිත්තත්වයක්, එහෙම නැත්නම් ලොකු රසවින්දනයක් මේ සූත්‍ර දේශනාවල, එහෙම නැත්නම් මේ විපස්සනා මුල් වෙච්ච ධර්ම දේශනාවලින් ගන්නවා. නමුත් භාවනාවේ යෙදෙන යෝගියෙකුට, විපස්සනාවේ යෙදෙන යෝගියෙකුට විබඳු ධර්ම දේශනාවකින් ලොකු පණ්ඩරයක්, ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. නිසා මේ පින්වතුනුත් ඇකිතා මේ විපස්සනා මාර්ගයට අවතීර්ණ වෙනවා. මේ ධර්ම දේශනාව තුළින් උකහා ගන්න තියෙන සාරය උකහාගෙන තමන්ගේ භවන කටයුතු ඉදිරියට බොහොම සාර්ථකව කරගන්නවා යැයි අපි බලාපොරොත්තු වෙනවා. සිය බලාපොරොත්තු වෙමින් මේ ධර්ම දේශනාවේ සිංහල පරිවර්තනය මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. උන්ට අපි අදට නියමිත අපේ වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. අපි ධම්ම විහාර සංඝරත්නයේ දැක්වෙන සමාප්ත කරනවා.